සභාව කල්තබීම
ගරු මුලසුන අරුද මන්තුමනී පාලිමේන්තුව 20යි 22 මාර්තු මාස 24 වන බ්‍රහස්පතින දින පෙරවරු 10 දක්වා කල්තබිය යුතුයි යෝජනා කරමි.
ස්තුති. කල්තබන අවස්ථාවේදී ප්‍රශ්න ගරු තලතා අතුකොරල මහත්මිය
මම අහනවා ගරු සභාපතිතුමනි ගරු මුදලා මාත්‍යතුමා විසින් 20යි 22 වාසිය සඳහා ඉදිරිපත් කරන ලද අයවැය කතාවේ අංක 5 4 1 1 යටතේ රාජ්‍ය නිලධාරීන්ගේ අනිවාර්ය විශ්‍රාම යෑමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කරන ලදී අධිකරණ සේවය වෙනම පවතින සේවයක් බැවින් මේ පිළිබඳව එම සේවයේ සිටින නිලධාරීන්ගේ විශ්‍රාම යෑම සම්බන්ධයෙන් කිසිදු ආකාරයකින් සඳහනක් කර නොමැත. මෙම වර්ෂ අවසානයේ අධිකරණ ශේෂ්ඨ නිලධාරීන් බොහෝ පිරිසක් විශ්‍රාම යෑමට නියමිතව ඇත. එම නිසා මේ සම්බන්ධයෙන් ගරු අධිකරණ අමාත්‍යතුමාගෙන් පහත ප්‍රශ්නවලට පිළිතුරු අපේක්ෂා කරනවා. අධිකරණ ශේෂ්ඨ නිලධාරීන් සම්බන්ධයෙන් මෙසේ ගැටලුවක් පවතින බව එතුමා පිළිගන්නේද? මේ සඳහා යම්කිසි සංශෝධනයක් කිරීමට එතුමා බලාපොරොත්තු වන්නේද? එසේ නම් මේ කවදා දින සිටද යන්න එතුමාගෙන් පැහැදිලි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ව්‍යවස්ථාවේ සඳහන් රටේ ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරතුමන්ලාගේ විශ්‍රාම වැටුප නෙමේ මහාධිකරණ විනිශ්චයකාරතුමන්ලාගේ සිට ඊට පල්ලෙහා ප්‍රාථමික විනිශ්චයකාරතුමන්ලා ගැන තමයි මම මේ ප්‍රශ්නය යොමු කරන්නේ. අධිකරණ අමාත්‍යතුමා.
අධිකරණ. ගරු මුලසුනාරේ මන්තුමනි අපි ඉදිරියේදී එකට ඔබතුමීට උත්තර දෙන්නම්.
ගරු මේ අන්තර්පක්ෂ ප්‍රධාන සංදාගතුමා අපි දැනගන්නේ මේකට උත්තරය.
ඔබතුමිය දන්නලම අපි උත්තර දෙන දවස ඔබතුමිය දන්නලා කියන්න. හෙට පුළුවන් උත් හෙට.
වෙන කාලයක් ඇයිද දැන් මේකේ
ලොකු අපහසුතාවයක්. නෑ නෙමෙයි පාර්ලිමේන්තුව නෑ නෙමෙයි අද උත්තර දෙන්න ඕනේ. We have to reply today.
That's what he's trying.
But unfortunately the minister is at another meeting. He has not still arrived here. So we can reply tomorrow.
The thing is tomorrow I won't be here. I like to be in.
When
the
can
house.
You come?
When
be here in 5 minutes shall we go for the other question can
yes, we can do so
question?
if you like to have the answer honorable member thank you for that agreement garu akila ellawala ඔබතුමාට විනාඩි 5ක් තිබෙනවා ප්‍රශ්න ඉදිරිපත් කරන්න
ඉදිරිපත් කරනෝනේ garu priyankara jayaratne ඔබතුමාට එතුමා මේ සභාව නෑ වගේම ඔබතුමා මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල ශක්තියක් ලබා දෙන ශේෂ්ත්‍රයක් ලෙස විදේශ රැකියාව වෙළඳපොළ හඳුන්වා දිය හැකිය. නමුත් කොවිඩ් වසංගතය සමග ශ්‍රමිකයින් නැවත මෙරටට පැමිණීමත් රැකියා අහිමිවීමත් යන කරුණු පදනම් කරගෙන විදේශ රැකියා හරහා රටේ ආර්ථිකයට ලබා දෙන දායකත්වයේ අඩුවීමක් දක්නට විය. ප්‍රශ්න 1 2022 වසරේ මේ දක්වා කොපමණ ප්‍රමාණයක් නව රැකියා සඳහා පිටත් කොට තිබේද? 2022 වසරේ ඉලක්කගත ප්‍රමාණය කොපමණද? නව රැකියා වෙළඳපොළ සඳහා යොමු වීමට අදහස් කරන්නේද? ඒ කුමන රටවලද? නුපුහුණු ශ්‍රමිකයන් වෙනුවට පුහුණු ශ්‍රමිකයන් රැකියා සඳහා යොමු කිරීමට ගෙන ඇති පියවර මොනවාද? ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව හා සුබසාධනය හා ඔවුන්ගේ පවුල්වල සුබසාධනය සඳහා ගෙන ඇති පියවර මොනවාද? විදේශ රැකියා නියෝජිත ආයතන නියාමනය සඳහා වැඩපිළිවෙළක් තිබේද? ඒ අනුව කටයුතු කර තිබේද? ඒ වගේම ගරු අමාත්‍යතුමනි මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න ඕනේ මේ ශ්‍රමිකයන් විදේශ රටවල යන ශ්‍රමිකයන් වෙනුවෙන් විශාල කූට ව්‍යාපාරයක් දියත් වෙලා තියෙනවා. අහිංසක ජනතාවගේ මුදල් මංගොල්ල කනවා මේ සමහර කූට ව්‍යාපාරිකයින් මේ පිටරට අරිනවා එක එක රටවලට අරිනවා ජපානට අරිනවා කොරියාවට අරිනවා කිය කිය. ඉතින් මේ සඳහා ඔබතුමාගේ විශේෂ අවධානය යොමු කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම තව ප්‍රශ්නයක් තමයි කොරියාන් විභාගය සමත් වෙලා විශාල සංඛ්‍යාවක් ඉන්නවා අද අපේ රටේ. නමුත් අවස්ථාවක් ලැබිලා නැහැ තාම කොරියාවට යන්න. සමහර කට්ටියගේ අවුරුදු දෙකේ කාල සීමාවත් අවසන් වෙලා ඉවරයි. ඒක නිසා ඔබතුමාගේ විශේෂ අවධානය යොමු කරන්න කියලා මම මේ අස්සාදී ඉල්ලා සිටිනවා.
ගරු අමාත්‍යතුමාගේ පිළිතුර.
ඔව් මුනාස්නාරුඩ සභාපතිතුමනි ගරු අඛිල විරාජ් අඛිල සාලිය එල්ලාවල පැතුමාගේ සභාව ප්‍රශ්නයට පිළිතුර. ශ්‍රී ලංකාවට වාර්ෂික විදේශ විනිමය ලැබෙන ප්‍රධාන මූලාශ්‍රයක් වන විදේශ රැකියා ක්ෂේත්‍රයේ මගින් වාර්ෂිකව ඇමරිකානු $1,000 බිලියන 7.8% ආසන්න විදේශ නිපමාණයක විගමනික ප්‍රේෂණ මෙරටට එවනු ලැබේ. නමුත් පසුගිය වසර දෙක තුළ ලෝකයේ පුරා ශීඝ්‍රයෙන් පැතිරී ගිය ගෝලීය COVID-19 වසංගතයේ හේතුවෙන් විදේශ රැකියා ක්ෂේත්‍රයේද යම් පසුබෑමක් සිදුවද මේ වන විට එම තත්ත්වය මඟහරවා ගනිමින් වැඩි විදේශ රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබා ගැනීමට මෙන්ම නව රැකියා ක්ෂේත්‍රය සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් යොමු කිරීමට කම්කරු අමාත්‍යාංශය විදේශ රැකියා ප්‍රවර්ධන හා විලඳපොළ විධාකර රාජ්‍ය අමාත්‍යාංශය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ක්‍රීඩා තරුණ කටයුතු අමාත්‍යාංශය නිපුණතා සංවර්ධන වෘත්ති අධ්‍යාපන පරීක්ෂණ නවීපුම් රාජ්‍ය අමාත්‍යාංශය සහ අදාළ වෘත්ති අධ්‍යාපන ආයතනයන්ගෙන් ඒ සහයෝගය අවශ්‍ය කටයුතු සිදු කරමින් පත්වන බව ගරු සභාවට දන්වනු කැමැත්තෙමි. විදේශ රැකියා සඳහා ලිපිකරු ගෘහ සේවිකා මධ්‍යම මට්ටම් වෘත්තිකයන් අර්ධ පුහුණු යන පිරිස් බල මට්ටම් 7ක් යටතේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් යොමු කරන අතර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිව 2002 වර්ෂයේ තමයි තුමහලා තියෙන්නේ. වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රමිකයන් 62,117ක සංඛ්‍යාවක් විදේශගත වී ඇත. එතන වගුවක් තියෙනවා එක එක අංශවලින් පිටරට ගියාය. එසේම විදේශ රැකියා සඳහා 2022 වර්ෂය තුළ යොමු කිරීමට අපේක්ෂිත ශ්‍රමිකයන්ගේ ප්‍රමාණය 103,000 බවම ගරුත බවට දැනුම් කැමැත්තිමි. මෙම ඉලක්කය අත්පත් කර ගැනීම සඳහා ඒකාබද්ධ වැඩසටහන සකස් කර ඇති බැවින් ඒ ජය ගැනීමට හැකිවන බව වැඩිපුරක් සඳහන් කරමි. නව රැකියා වෙළඳපොළ සඳහා යොමුවීම අදහස් කරන්නේ කුමන රටවල්ද? ඉහතින් සඳහන් කර පරිදිම ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් විදේශ රැකියා සඳහා යොමු කිරීමේදී මෑතකදී සිට නව රැකියා වෙළඳපොළ අතික්‍රමණය කිරීමට අවශ්‍ය පියවර රජය විසින් ගෙන ඇත. එයනු කටාර්, සෞදි අරාබියාව, කුවේට්, එක්සත් අරාබි එමිරාජ්‍ය, ඔමාන්, මාලදිවයින, දකුණු කොරියාව, ජෝදානය, බහරේන්, ඊස්රායල්, සයිප්‍රස්, මැලේසියාව, සිංගප්පූර්, සීෂෙල්ස්, හොංකොන්, බංගලාදේශය, ජපානය, නවසීලන්තය සහ රුමේනියාව ඇතුළු නැගෙනහිර යුරෝපීය රටවල් ඉලක්ක කරගනිමින් 103කට අධික ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ප්‍රමාණයක් විදේශ රැකියා සඳහා යොමු කිරීමට කම්කරු අමාත්‍යාංශය ඇතුළු අනිකුත් මම විසින් ප්‍රකාශ කරන ලද අමාත්‍යාංශ හා අමාත්‍යාංශ විදේශ රැකියා නියුක්ති කාර්යාංශයට සමග අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී. මීට අමතරව එක්සත් රාජධානී හෙද වෘත්තිය සහ අනිකුත් සෞඛ්‍ය වෘත්තිය සඳහා ඒ ශ්‍රී ලාංකිකයන් යොමු කිරීමේ කඩිනම් අරමුණකින් නව ක්‍රමවේදයක් සකස් කිරීම හා ඒ සඳහා ක්‍රියාකාරී න්‍යාය පත්‍රය සකස් කිරීම සඳහා එක්සත් රාජධානී හා ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමක් 2022/1 වෙනිදා අත්සන් කර ඇත. එසේම කැනඩාවේ හෙද වෘත්තිය හා සාතුසේක වෘත්ති සඳහා සිංගප්පූරුවේ සහ ජපානයේ හෙද වෘත්ති හා පවතින රැකියා අවස්ථා උපරිම වශයෙන් ප්‍රයෝජන ගැනීමේ අරමුණින් අදාළ රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල කාර්ය වෙතින් අවශ්‍ය සහාය ලබා ගන්න ලබන අතර එම රැකියා අවස්ථා සඳහා ශ්‍රී ලාංකිකයන් යොමු කිරීමට අදාළ අමාත්‍යාංශ ආයතන සම්බන්ධීකරණය කරගනිමින් අවශ්‍ය ඉදිරි පියවර ගන්නා බව දන්වනු කැමැත්තෙමි. නුපුහුණු ශ්‍රමිකයන් වෙනුවට පුහුණු ශ්‍රමිකයන් රැකියාවට යොමු කිරීම සඳහා ගෙන ඇති පියවර එක විදේශ සේවා නියුක්ති කාර්යාංශය යටතේ පවත්වාගෙන ලබන පුහුණු මධ්‍යස්ථාන 17ක් තුළ විදේශ රැකියා සඳහා යොමු වන ශ්‍රමිකයන් සඳහා සාතු සේවාව කියා ගිවස් ගෘහස්ත ගෘහපාලන සහකාර හවුස් කීපින් ඇසිස්ටන්ට් කොරියානු සහ පෙර විගමනික පුහුණු පාඨමාලාව භාෂා පුටුමාලාව ජපන් ඉංග්‍රීසි යන කාණ්ඩ යටතේ වසරකට 15,000ට අධික පුහුණු ලාභීන් සංඛ්‍යාව පුහුණු කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇත. මෙම පුහුණු මධ්‍යස්ථාන 14 අතිරේක හොමගම පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාලයේ තක්කර 4 පමණ වපසරකින් යුත් ඉඩමේ විදේශ රැකියා පමණක් ඉලක්ක කරගනිමින් පුහුණු පාඨමාලා පැවැත්වීම සුදුසු ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් පැවතී. මීට අමතරව විදේශ රැකියා බෑතු සඳහා ශ්‍රමිකයන් යොමු කිරීමේදී ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ශ්‍රමිකයන් යොමු කිරීමේ සහතික කිරීම සඳහා පුහුණු වැඩසටහන් ශක්තිමත් කිරීම හා විදේශ රැකියා වෙළඳපොළ සහ ආර්ථික ප්‍රතිලාභ අත්කර ගත හැකි රැකියා ක්ෂේත්‍රය ඉලක්ක කර ගනිමින් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ නිපුණතා සංවර්ධන වෘත්තිය අමාත්‍යාංශයේ නිපුණ අමාත්‍යාංශයේ සහයෝගයෙන් ඇතුව රජයේ කාර්මික විද්‍යාලවල පුහුණු වෘත්තිය හා තෘතික අධ්‍යාපන ආයතන හා නිකුත් අනුබද්ධ ආයතන සමග ඒකාබද්ධව එක් එක් වෘත්තිය හා ක්ෂේත්‍ර අදාළව ජාතික වෘත්තිය කුසලතා MVQ පරිසාධන මට්ටම දක්වා පුහුණු වැඩසටහන් ගුණාත්මක භාවයේද ඉහළනම්වා නිපුණතාවයෙන් හෙබි හා නියමිත වෘත්තීය දක්ෂතාවයෙන් සන්නද්ධ ජාත්‍යන්තර රැකියා වෙළඳපොළ අතික්‍රමණය කළ හැකි ශක්තිමත් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් බිහි කිරීමට අපාමාත්‍යංශය අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇත. තවද දැනටමත් මාලදිවයින කටා ජපානය කොරියාවෙන් රටවල සේවය කරන ශ්‍රී ලාංකේය ශ්‍රමිකයන්ගේ දැනුම හා කුසලතාවය හා පළකුරුද ඇගැයීම මගින් ජාතික පරිසාධන මට්ටමෙන්විකයි සහිත පිළිගත් සාතික නිකුත් කිරීම සදා ජාත්‍යන්ත්‍ර කම්කරු සංවිධානය හා නිපුණතා සංවර්ධන වෘත්තිය අධ්‍යාපන පරීක්ෂණ හා නවනිපියුම් රාජ්‍ය අමාත්‍යංශයට එක්ව ව්‍යාපෘතියක් ක්‍රියාවක් නැංවීමට අවශ්‍ය කටයුතු කම්කරු අමාත්‍යංශ විසින් ගෙන ඇති අතර මගින් රටවල සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ඉහළ වැටුපක් ලබාගත හැකි රැකියාවට යොමු කිරීමට ඉඩකඩ ලැබෙන පරිදි ජාතික වෘත්තීය කුසලතා පරිසාධන මට්ටමෙන් විකු ලබා ගැනීමට අවස්ථාවක් ඔවුන්ට හිමිවන අතර පුහුණු ක්ෂේත්‍රයේ රැකියාවන් ඉගෙනීම මගින් වැඩි ලැබෙන විදේශී විනිමය ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ප්‍රේෂණය කිරීමට ඔවුන්ට හැකියාව උදා වේ. ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව හා සුබසාධනය සඳහා වැඩ කටයුතු රාශියක් කළ තියෙනවා. ඒක මම ඇමුණුම එකෙහි දීර්ඝ වශයෙන් මම සඳහන් කරන්නත් විතර කාල සීමාවක් යන නිසා විදේශ රැකියා නියුත ආයතන නියාමනය සඳහා වැඩ පිළිවෙළක් තිබේද? ඔව්, 1985 දරන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ත කාර්යාංශයේ 15 වගන්තිය ප්‍රකාර විදේශ රැකියා නියුත ආයතන නියාමයේ පිළිබඳව බලතල විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවරී ඇත. ඒ අනුව විදේශ රැකියා නියුත ආයතන වෙත බලපත් නිකුත් කිරීමේදී බලපත්‍රවලට මියන්සා කොන්දේසි තීරණය කිරීම එම කාර්යාංශය සිදු කරනු ලබයි. මේ යටතේ මේවරට බලපත්‍ර ලාභීන් 124ක් සඳහා අධිකරණ ක්‍රියාමාර්ගයෙන් දඬුවම් ලබා දී ඇති අතර එම රැකියා නියෝජිත ආයතන බලපත්‍ර අහෝසි කිරීම අවශ්‍ය පීවර ගනිමින් පවතී. විශේෂයෙන්ම ඔබතුමා පරිදි මේ රැකියා ඒජන්තවරුන් විසින් විශේෂ වශයෙන් මේ දිනවල ජනතාව රවට්ටලා එහෙම හුඟක් මුදල් වංචා කිරීම යනාදී සිදු කරනවා. නමුත් අපිට තියෙන ප්‍රශ්නේ තමයි අපි අධිකරණ දන්නවා අපේ අධිකරණ ක්ෂේත්‍රයේ සහ තියෙන ප්‍රමාදය නිසා බොහෝ ඒවා නඩු පැවරුවම අවුරුදු 6-7ක් යනවායි නඩුව අවසන් වෙන්නේ. ඒ නිසා මම විදේශ කාර්යාංශයේ පනත දැන් සංශෝධනය කරලා මීට වඩා බලතල ලබා දීලා වහාම මේ අයගේ ලයිසන් අවලංගු කිරීම සඳහා විශේෂ බලතලයක් ලබා දීමට මම කටයුතු කරනවා. අර්ථ වශයෙන්ම ඔබතුමා කිව් පරිදි මටත් මේක විශාල ප්‍රශ්නයක් එන පැමිණිලි. මේ විදේශ නියෝජිතයින් සබ් ඒජන්ස්ලා මේ අය හුඟක් රැකට්ස් කියන්නේ නීති විරෝධී වැඩ කටයුතු රාශියක් කළ මිනිස්සු අමාරුවේ දානවා. ඒ ගැන මං විශේෂ අවධානයක් යොමු කරනවා. නමුත් මම කියන්නට ඕන කාර්යාංශයේ වඩාත් ශක්තිමත් කිරීමට මම දැනට පියවර අරන් තියෙනවා. නමුත් පසුගිය කාලයේදී ඒ කාර්යාංශයේ මේ පිළිබඳව මම පිළිගන්නවා කාර්යාංශයේ වැඩ කටයුතු වලදී කාර්යාංශයේ බොහොම නිද්‍රාශීලී පියවරක් නිද්‍රාශීලී තත්ත්වයක් තමයි පෙන්නුම් කරීමේ ඒජන්ට් ලයික. මොකද ඒජන්ට් ලයික ඩීලිංග්ස් තියෙන හුඟක් අය එක්ක. ඒක නිසා මේ තත්ත්වය වෙනස් කිරීම සඳහා දැන් අපි කටයුතු කරමින් යනවා. කොරියන් විභාගය ගැන කිව්වා. කොරියන් විභාගයේ සමත් සියලු දෙනාම වෙබ් එකට නම් දාලා තියෙන්නේ. ඔබතුමා දන්නවා කොරියන් විභාගයේ සමත් වුණ පමණින්ම ඒ රටේ යන්න බෑ. ඒ රටේ හාම්පුතෙක් විසින් ඔහුව තෝරාගත යුතුයි. ඒ තෝරා ගැනීමට අපිට බලපෑමක් කරන්න බෑ. ඔවුන්ගේ තියෙන නිපුණතාවයන් අනුව එය ලබා ගැනීමට හැකි වෙයි. කාලයක් තිස්සේ කොරියන් රැකියාවට යන්න බැරුව හිටියා කොවිඩ් වසංගතය නිසා. දැන් අපි හැම මාසෙකම 4-500ක් කොරියාවට යැවීමේ කටයුතු කරනවා. දැන් ජපානයේත් වීසා හෙටානිදා විවෘත කරනවා. ඒකට ජපාන් විභාගයේ සමත් 1000 ගණනක් ඉන්නවා. ඒ අයත් අපිට ඒ රටේ යන්න පුළුවන් වෙයි. ඊශ්‍රායලුත් වීසා 500ක් දැන් තේවලා තියෙනවා. ඒ අයත් අපිට යවා ගන්න පුළුවන්. බොහොම සුදුසුයි.
සුදී සවිස්තර පිළිතුර කලින් ගරු අතුකොරාල මහත්මිය ඇසූ ප්‍රශ්නයට ගරු අධිකරණ මැතිතුමා පිළිතුරු දෙනවා ඇති.
ඔව්, ගරු සභාපති මුලාශ්‍රණයේ සිටින ගරු මන්ත්‍රීතුමනි, ගරු තලතා අතුකොරල මැතිනියනි, මුලින්ම මම සමාව ආයදේ සිටිනවා ඔබ ප්‍රශ්නය ආපු වෙලාවේ මෙතන හිටපු නැති එක ගැන. ඔබගේ ප්‍රශ්නය ලැබුණ හින්දා මම උත්තර දෙනවා. බහලතියන අධිකරන ශේත්‍රය නධාරින් සම්බන්ධයෙන් අර අලුතින් පත් කරපු අවුරුදු 65 සීමාව හේතුකොටගෙන අපහැදිලතාවයක් තියෙනවද කියලා ගැටලුවක්. මේ සම්බන්ධ අපහැදිලතාවයක් තියෙනවා. එම තීන්දුව ගන්න අවස්ථාවේදී තීරණය කරේ වෙනත් පනතක සඳහන් වෙලා නැත්තම් විශ්‍රාම යන කාල සීමාව රජයේ නිලධාරීන්ට 65 දක්වා වෙන කරනවා කියලා. ඒකර වෙන පනත්වල සඳහන් වෙලා තියෙනවා නම් ඒ පනතේ කටයුතු තමයි බලාත්මක වෙන්නේ කියන එක කැබිනට් එකේ විශේෂයෙන්ම තීරණය කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 පස්වන උපව්‍යවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර වර්ගයේ විශ්‍රාම ගතයුතු වයස අවුරුදු 65ක් වන අතර අභ්‍යාචනාධිකරණ විනිශ්චයකාර වර්ගයේ විශ්‍රාම ගතයුතු වයස අවුරුදු 63යි. එමෙන්ම 1978 අධිකරණ සංවිධාන පනතේ 6-3 වගන්ති අනුව මහාධිකරණ විනිශ්චයකාරවරයෙකු විශ්‍රාම ගතයුතු වයස අවුරුදු 61යි. 1978 අධිකරණ සංවිධාන පනතේ 6-4 වගන්ති අනුව මහාධිකරණ විනිශ්චයකාරවරුන් හැර අනිකුත් සියලුම විනිශ්චයකාරවරුන් සහ මහේස්ත්‍රාත්වරයන් විශ්‍රාම ගතයුතු වයස රජයේ හා අධිකරණ නිලධාරීන් විශ්‍රාම ගැන්වීමේ ආඥා පනත යටතේ සාදන ලද රීති මගින් විධිවිධ සලසා ඇති පරිදි විය යුතු වේ. තවද උපලේතනගත රජයේ නිලධාරීන් විශ්‍රාම ගැන්වීම විශ්‍රාප වැටුප් පියවස්ථා සංග්‍රහයට අනුකූලව සිදු කරනු ලබයි. ඔබතුමිය අහලා තියෙනවා මේ සඳහා යම් කිසි සංශෝධනයක් කිරීමට බලාපොරොත්තු වන්නේද කියලා. රාජ්‍ය නිලධාරීන් විශ්‍රාම යම් මේ වයස අවුරුදු 65ක් දක්වා දීර්ඝකාලීනව පත් කරන ලද 22/63 ඇලිරප් පහදරන සහ 2022/19 වන දිනදී අතිවිශේෂ ගැසට් පත්‍රයේහි උපලේඛනගත නිලධාරීන් හා අධික නිලධාරීන්ගේ විශ්‍රාම යාමයේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීම සම්බන්ධයෙන් විශේෂ සඳහනක් කර නොමැත. උපලේඛනගත නිලධාරීන්ගේ විශ්‍රාම යාමයේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීම සම්බන්ධයෙන් දැනටමත් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් විමසීමක් කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයෙන් පිළිතුරු ලද පසු අධිකරණ නිලධාරීන්ගේ විශ්‍රාම යාමයේ වයස පිළිබඳව පැහැදිලි කිරීමක් ලබා ගන්නට නියමිතයි. ඒ ලැබුණට පස්සේ ඒ සම්බන්ධයෙන් යම් අපහැදිලතාවයක් තියෙනවා නම් අපි කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා ගරු මන්ත්‍රීතුමනි. එම නිසා ඊළඟ ප්‍රශ්නයට පිළිතුරක් පැන නගින්නේ නැහැ.
ස්තුතියි. සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව ගරු ජේසි අලවතෝල මහතා.
ගරු මුලාසනුර මන්ත්‍රීතුමනි, සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විශ්‍රාමික රාජ්‍ය සේවකින් විශ්‍රාම ලබා ගැනීම අනතුරුව ලබා දෙන ඔවුන්ට හිමි විශ්‍රාමික පාරිශුද්ධ දීමනාව ලබා ගැනීම සඳහා ඔවුන්ට පොරොත්තු ලේඛනයේ රැඳී සිටීමට රජයේ කටයුතු කිරීම නිසා විශ්‍රාමික රාජ්‍ය සේවකින් බලවත් අපහසුතාවයට පත් වී ඇත. තමද ජීවිත කාලයේ වසර 30ක් 35කට ආසන කාලයක් රාජ්‍ය සේවය සඳහා කැපවී කටයුතු කළ රාජ්‍ය සේවකයන්ට විශ්‍රාම ගැන්වීමෙන් අනතුරුව පාරිශුද්ධ දීමනාව ලබා ගැනීමට හිමිකම ඇත. විශ්‍රාමික ආයුධපත තම සේවා කාල කළ දෙපාර්තමේන්තුවට ආයතනයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විශ්‍රාම ගැන්වීමේදී ඔවුන් හිමිකම් පාන පාරිශුද්ධ දීමනාව ලබා ගැනීමට විශ්‍රාමිකයන්ට කාලයක් බලා සිටින සිදුවීම නිසා විශ්‍රාම ලබා ගන්නා රාජ්‍ය සේවකයෝ බොහෝවින් අවාසනාවන්ත තත්වයකට පත් වී ඇත. මෙම පාරිශුද්ධ මුදල උපයෝගී කරගෙන තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු, ඔවුන්ගේ ශාරීරික සෞඛ්‍ය සිදු කිරීම නියමිත ප්‍රතිකර්ම කටයුතු සඳහා භාවිතා කිරීමට බොහෝ දෙනෙක් අපේක්ෂා කරන තම ජීවිතයේ වටාම කාල සීමාව රාජ්‍ය සේවය වෙනුවෙන් කැප කළ මෙම විශ්‍රාමිකයින්ට ලැබිය යුතු පාරිශුද්ධ දීමනාව නිසි කලට කඩිනමින් ලබා දීම රජයේ යුතුකම සහ වගකීමයි. එම නිසා විශ්‍රාමිකයන් මෙම පාරිශුද්ධ දීමනාව විශ්‍රාම ලබා ගැනීම අනතුරුව කඩිනමින් ලබා දීමට අවශ්‍ය කටයුතු කළ යුතුයයි මම යෝජනා කරමි. විශේෂයෙන්ම සභාව කල්තබන යෝජනාවක් ගෙනීමට අදහස් කරේ ගරු ඇමැතිතුමනි, මුලාසනුර මන්ත්‍රීතුමනි, මීට කලින් මම මේ සභාව කල්තබන ප්‍රශ්නෙකින් මේ සම්බන්ධයෙන් විමසීමක් කරා. ඒ අවස්ථාවේදී ඇමැතිතුමා පොරොන්දු වුණා ඉතාමත් ඉක්මනින් දැන් මාස 6කට විතර කලින් කඩිනමින් මේ පාරිශුද්ධ දීමනාව ලබා දෙන්න අවශ්‍ය පියවර ගන්නවා කියලා. නමුත් මේ වෙනකම්ම රජයේ අපොහොසත් වෙලා තියෙනවා. 2001 අගෝස්තු මාසයේ ඉඳලා දැන් මේ වෙනකම් විශ්‍රාම ගිය අයට ඒ පාරිශුද්ධ දීමනාව ලබා දීලා නැහැ. දැන් මේක ඇත්තටම මුලසුනුර මන්ත්‍රීතුමනි ඉතාමත් අසාධාරණ තත්වයක්. මොකද අද තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක ගොඩක් විශ්‍රාමිකයන්ට තමන්ට අවශ්‍ය බෙහෙත් ටිකවත් මිලදී ගන්න අපහසුකම් ගණනාවක් තියෙනවා. මොකද
බෙහෙත්වල මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. එක පැත්තක රුපියලයාගේ අඩු වෙලා තියෙනවා. තමන්ට ලැබෙන විස්සාම් වැටුපෙන් ලබා ගන්න පුළුවන් ප්‍රමාණය එදා තිබුණු ප්‍රමාණයෙන් භාගයක් වැඩි අඩු වෙලා තියෙනවා හැම භාණ්ඩයකම. එතකොට පාරිශුද්ධ දීමනාව කල්ලරිමින් රජය ඒක නොදී ඉඳීම තුළ එයාගේ මුදල දැන් ඇත්තටම රුපියල් අපි නිකන් උදාහරණයක් ගත්තොත් ලක්ෂ දෙකක් කියලා, ඒ ලක්ෂ දෙක දැන් මාස 6කට ඉස්සලා ගන්න පුළුවන් වුණු බඩු ප්‍රමාණය අද ගන්න ලක්ෂ 4ක් ඕනේ. ඉතින් ඒතර ලොකු අසාධාරණයක් සිද්ධ වෙලා තියෙනවා. මේ රාජ්‍ය සේවය ගැන විශාල කාලයක් වැඩ කරලා මහන්සි වෙලා තමන්ගේ වැටුපෙනු කපාගෙන තමයි මේ පාරිශුද්ධිය දෙන්නේ. ඒතර ඒක හරි වෙලාවට ගෙවන්න නැතුව මාස 6ක් අවුරුද්දක් කල් ගන්නවා කියන්නේ එයාට ලැබෙන්න තියෙන මුදලෙන් ඇත්තටම අපි මුදල් පාවිච්චි කරන්නේ භාණ්ඩ ලබා ගැනීම සඳහා, සේවා ලබා ගන්නනේ. ඒතකොට ඒකෙන් කරගන්න පුළුවන්නේ භාගයක දෙයක්. මොකද එකට වැඩිය බඩු මිල ගණන් ගිහිල්ලා තියෙනවා. බෙහෙත් මිල ගණන් ගිහිල්ලා තියෙනවා. ඉතින් අර අමෙත්තුමනි ඔබතුමා මේ ගැන මම හිතන්නේ අවධානය යොමු කරන්න ඕනි. රජයේට ප්‍රශ්න තියෙන්න පුළුවන්. නමුත් ඇත්තටම විස්වාමිකයන් කියන්නේ සේවාවක් ඉස්ස කරලා ජේෂ්ඨ පුරවැසියෝ. ඉතින් එයාලට තියෙන ප්‍රශ්නත් එක්ක මේ අද තියෙන වර්තමාන ප්‍රශ්නත් එක්ක බැලුවාම මේක මම හිතන්නේ මේක ප්‍රමාද කරන එක නම් ඉතාමත් අසාධාරණ කාර්යයක්. ඒ නිසා කොහොම හරි ඔබතුමා මම හිතන ඔබතුමා උත්සාහ ගන්නවා ඇති ගොඩක් ආකාරයෙන්. නමුත් මේක තමන්ගේම මුදල් තමන්ගේම පඩියෙන් කපාගත් දේවල් නිසි වේලාවට ලබා දීමට අවශ්‍ය පියවර ගන්න කියලා ඇමෙත්තුමාට මතක් කරමින්, ඒ වගේම ඒ විතරක් නෙමෙයි විශ්‍රාමිකයන්ගේ ගැටලු ගණනාවක් තියෙනවා. පාරිශුද්ධ දීමනා වගේම වැඩි වුණු වැටුප් වර්ධක මේ මෙවැනි කාරණා ගණනාවක් ප්‍රමාද වෙලා බොහොම කලකිරෙන තත්ත්වයට විශ්‍රාමිකයන් පත් වෙලා තියෙනවා. ඒ වගේම වැටුප් 2016 ඉඳලා වැඩි වෙච්ච වැටුප් සම්බන්ධයෙන් මේ 2020 ජනවාරි ඉඳලා ගෙවන්න තිබුණා ඒ ප්‍රමාණය විශේෂයෙන් විශ්‍රාමිකයන්ට අද නොලැබිලා තියෙනවා. ඉතින් ඒ තත්ත්වය තුළ තමන්ට ලොකු අසාධාරණයක් සිදුවලා තියෙන වගේ විෂමතාවයක් තියෙනවා. එකම තනතුරේ ඉන්න අයට වැටු වර්ග දෙකක් දැන් ලැබෙනවා. ඒ කියන්නේ කණ්ඩායමකට නිසි ගාන ලැබෙනවා, අනිත් අයට අඩුවෙන් ලැබෙනවා. ඉතින් ඒ නිසා 2016න් පස්සේ වැටු වැඩිවීම ගණනාවක් සිද්ධ වුණා. ඉතින් ඒවා 2020 ඉඳලා විශ්‍රාමිකය අයට ඒ 2016 ඉඳලා විශ්‍රාමිකය අයට ලැබෙන්නේ නැහැ. ඉතින් ඒකත් විශාල පිරිසක් ඉන්නවා. එතනත් 1,00,000 ගානක් විතර ඉන්නවා විශ්‍රාමිකයෝ. එයාට ලොකු අසාධාරණයක් සිද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ වැටුප භාගයක් වාගේ අඩුවෙන් විශ්‍රාමිකයෝ ලැබෙන්නේ. ඉතින් ඒ ගැන හොයලා බලලා අවශ්‍ය පියවර ගන්න කියලා මතක් කරමින්, විශේෂයෙන්ම මේ පාරිශුද්ධිය විශ්‍රාමයේ ගැන්වූ දිනේ ඉඳලා ඉතාම කෙටි කාලයක් තුළ ලැබෙන්න අවශ්‍ය පියවර සකස් කරනවා නම්, මුල තිබ්බ ක්‍රමයට සකස් කරනවා නම් ඒක ඉතාමත් වැදගත් කියන යෝජනාව මතක් කරමින් ඇමෙත්තුමාට ඒ කාර්යය කරන්න මම හිතන්නේ කඩිනමින් කරන්න අවස්ථාව ලැබෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා. මොකද වර්තමාන තත්ත්වය තුළ විශ්‍රාමිකයන් ඉතාමත් අසරණ වෙලා තියෙනවා. තමන්ගේ එදිනෙදා ජීවිතය ගත කරන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ නිසා ඒ ගැන අවධානය යොමු කරන්න කියලා මම මේ යෝජනාවෙන් මතක් කරනවා. බොහොම ස්තුතියි.
යෝජනාවට සම්බන්ධ වෙමින් ගරු හෙක්ටර් අප්පුහාමි ස්ථිර කළ යුතුයි.
ගරු අලවතුල මන්ත්‍රීතුමා විසින් විශ්‍රාමිකයන් වෙනුවෙන් ඉදිරිපත් කරපු යෝජනාව ස්ථිර කරමින් ඒ සම්බන්ධව පුංචි වචනයක් කතා කරන්න අවස්ථාව ලබා ගන්නවා මුලසම. අපි දන්නවා මේ රටේ රාජ්‍ය සේවය කොයි ආකාරයෙන්ද සිද්ධ වෙන්නේ කියලා. මේ රාජ්‍ය සේවය සිද්ධ වෙද්දී මෙතනත් ඉන්නේ මේ පාර්ලිමේන්තුවේ ඇතුළෙත් ඉන්නේ රාජ්‍ය සේවක. ඒ වගේම රට අද මෙතෙන්ට අරගෙන ඇවිල්ලා තියෙන්නේ රාජ්‍ය සේවකයෝ ඒ අයගේ තියෙන සියලු කැපවීම සහ එයාගේ තියෙන නිර්මාණත් එක්ක තමයි ඇවිල්ලා තියෙන්නේ. රාජ්‍ය සේවයට අපි ඉතාමත්ම ගෞරවනීය ලෙස සලකන්න ඕන විතරක් නෙවෙයි, ඒ රාජ්‍ය සේවයෙන් ලබා දුන්නු ඒ පන්නරය ඉස්සරහට ගෙනියන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල හදන්න ඕන. එතනදී අපි දැනගන්න ඕන රාජ්‍ය සේවකයා විශ්‍රාම යනකොට ඒ රාජ්‍ය සේවකයාට කොහොමද සලකන්නේ. ඒ දිහා බලාගෙන ඉන්නවා පිටිපස්සෙන් ඉන්න අනිත් රාජ්‍ය සේවක. ඒතර සිද්ධ වෙන්නේ රාජ්‍ය සේවකයා විශ්‍රාම යද්දී ඒ රාජ්‍ය සේවකයාට කුඩම්මක සැලකිල්ලක් නම් ඒ ආණ්ඩුව සාමාන්‍යයෙන් ඒ ආණ්ඩුවේ තියෙන කුඩම්මක සැලකිල්ලක් නම් අර පිටිපස්සෙන් එන රාජ්‍ය සේවකයා තමුන්ගේ රාජකාරිය පිළිබඳව එයාට යම්සි කලකිරීමක් ඇති වෙලා ඒක රට කඩන් වැටෙන්න විශාල හේතුවක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි දන්නවා ඉස්ලාමිකයන්ගේ පාරිතෝෂිකය කියන්නේ මට තියෙනවා ගැටලුවක් ගරු අමාත්‍යතුමනි. මොකද මේ පාරිතෝෂිකය වැටුපෙන් කපන එක. එතකොට මේක ගිණුමක තියෙන්න ඕන. ඒ මුදල් කොහොමද විශ්‍රාම ගියාට පස්සේ ඒ ගිණුමෙන් අරන් දෙන්න බැරි හේතුව? මට ඒක ගැටලුවක්. එහෙම වෙන්න බෑ මං කියන්නේ. එහෙම වෙන්න බෑ. හැබැයි ඔය ප්‍රාදේශ සභාවල නම් තැම්පතු හැටට දීපු දේවල් වෙන ඒවාට පාවිච්චි කරන එක හරි. හැබැයි ඒක රාජ්‍ය සේවයේ කොටසක් තමයි විශ්‍රාමිකයන්ගේ තැම්පතු තියන් ඉඳලා නැවත දෙන එක. එතනදී ඒකට සම්බන්ධ වෙච්ච රාජ්‍ය සේවයේ ඉන්න නිලධාරි මහත්තුරු මොනවද කියන්නේ ඒකට ගරු අමාත්‍යතුමත් එක්ක? ඒක විශාල ප්‍රශ්නයක්. ඒ වගේම තමයි මේ විශ්‍රාමිකයෝ අද සමහර අය ඇත්තටම එයාට අසනීපයි. සමහර අයට එයාට විශ්‍රාම ගන්නකොට තමුන්ගේ රාජ්‍ය සේවය කරලා සමහර අය හැටි වැටිලා අමාරුවෙන් සමහරට රෝගීව තමයි ගෙදරට යන්නේ. එතකොට ඒ මුදල නොලැබුණාම, ඒ අවස්ථාවේදී මුදල් නොලැබුණාම එය සම්පූර්ණයෙන්ම මානසිකවත් කඩා වැටෙනවා. එතකොට තමුන්ගේ රෝගී තත්ත්වය දෙගුණ වෙනවා සමහරලාට. ඒ විතරක් නෙමෙයි, ඊළඟ වෙන ප්‍රශ්නේ තමයි අද වර්තමානයේ රටත් පවතින තත්ත්වය. අද වර්තමානයේ රට පවතින්නේ අද එක මිලක්, හෙට එක මිලක්, අනිද්දා එක මිලක්. දැන් ඩොලර් එක 185 ඉඳලා 285ට ගියා, රුපියල් 100ක් වැඩියෙ. එතකොට බහණ්ඩ මිල මේක දවස ගානේ අපිට හිතා ගන්න බැරි විදියට ඉස්සරහට යනවා. අද දවසේදී ඩොලර් මිල තවත් වෙනස් වුණා. එතකොට තවත් වෙනස් වෙනවා මේ. එතකොට අර පාරිතෝෂික දීමනා තමුන් කාලයක් තිස්සේ වැඩ කළ අවසානයේ බලාපොරොත්තු වෙන මේ මුදල අතට නියමිත දවසේ ලැබුණ නැත්නම් අද ලැබිච්ච නැති එක හෙට අනිද්දා ඊළඟ මාසේ අරගෙන වැඩක් නැහැ. ඒකේ ප්‍රතිඵලයක් නැහැ. තමුන් කරපු, තමුන් දරපු ශ්‍රමේ වටිනාකම ඒ පුද්ගලයාට ලැබෙන්නේ නැහැ. එතකොට ඒ කියන්නේ ඒ පුද්ගලයාට වටිනාකමක් නැති කරනවා මේ සමාජය තුළ. එතකොට විශ්‍රාමිකයාට මේ සමාජය තුළ වටිනාකමක් නැති කිරීම ආණ්ඩුවක් කරන බරපතල වරදක්. මේ වරද නිවැරදි කරන්න බැරි වෙනවා. මොකද රාජ්‍ය සේවයෙන්ම කඩන් වැටෙනවා මේක. ඒ නිසා අපි මේ විශ්‍රාමික රාජ්‍ය සේවයෙන් අපිට ගන්න ඒ සේවකයන් ගන්න තව ගොඩක් දේවල් දෙන ඉස්සරහ. මොකද ඒගොල්ලන්ගේ අනුශාසකත්වය, ඒගොල්ලන්ගේ අවවාද, එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ මඟ පෙන්වීම අපිට වටිනවා විශාල වශයෙන්. අපේ වැඩ වර්තමානයේ වැඩ කටයුතු කරගෙන යන, එහෙම නැත්නම් අනාගතයේ අපේ නිර්මාණ සහ සැරසුම් හදන්න ඒක විශාල වශයෙන් අපිට වැදගත් වෙනවා. ඒක අපේ එක කොටසක් වෙනවා. හැබැයි ඒ කොටස හැටියට අපි ඒ අයව ඈත් කළා මේ විදියට තල්ලා පෙල්ල දානවා නම් ඒක විශාල වරදක්. දැන් අර වැටුප් වර්ධක අපි කාලයක් තිස්සේ සටන් කරනවා විශ්‍රාමිකයන්ගේ අර වැටුප් වර්ධක ටික දෙන්න කියලා. හැබැයි ඒකත් නොදී ඉන්නකොට පාරිතෝෂිකයක් දෙන්නේ නැහැ. කියන්නේ මේ දෙකම එකට එකතු වෙනකොට තවදුරටත් ඒ අය කඩා වැටෙනවා. ඒ නිසා මම හිතනවා අපි මේ රටේ එක පැත්තකින් දේශපාලනය කරන කණ්ඩායම් හැටියට, සමාජ සේවය කරන කණ්ඩායම් හැටියට මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ තියෙන අපේ වගකීමක් එකක්. ඊළඟ කාරණේ තමයි සමස්ත රටේ ජනතාවම එක රාශියලා ඉන්නවා ඒ රාජ්‍ය සේවකයව ආරක්ෂා කරගන්න. මොකද රාජ්‍ය සේවකයන් සේවා ලබා ගත්ත ලක්ෂ සංඛ්‍යාස් ජනතාවත් තමයි මේ රටේ ජීවත් වෙන්නේ. එතකොට ඒ හැකෙත් ඒ බලාපොරොත්තු තමයි ඒ රාජ්‍ය සේවය අගය කිරීමට ලක් කිරීම. රාජ්‍ය සේවය අපි දන්නවා අගය කරන්න නැති අයත් ඉන්නවා, අගය නොකළ යුතු කණ්ඩායම් හුත් ඉන්නවා. හැබැයි ඒ අය කියලා අපිට වෙන් කරන්න බෑ. හැබැයි රාජ්‍ය සේවයේ බහුතරයක් ඉන්නේ අගය කළ යුතු කණ්ඩායම්, නිර්මාණශීලී කණ්ඩායම්. ඒ නිසා ඒ අයට අපිත් එක්ක තව දුරටත් ඉස්සරහට අනාගතය වෙනුවෙන් වාඩි වෙලා අපේ හදන සැලසුම් වලට සල ධෛර්යයක් දෙන්න, ශක්තියක් දෙන්න, අපේ නිර්මාණවල අඩුපාඩු විවේචනය කරලා ඒ විවේචනයේ මාර්ගයෙන් අපිව දිරිගන්වලා ශක්තිමත් කරලා ඒ නිර්මාණය සාර්ථක කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල රාජ්‍ය සේවකයා ගාව තියෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා ගරු අමාත්‍යතුමනි, ඔබතුමා හොඳ අමාත්‍යවරයෙක්, මේ ඉන්න අමාත්‍යවරුන්ගේ හොඳ අමාත්‍යවරයෙක්. ඒ නිසා කරුණා කරලා මේ රාජ්‍ය සේවකයාව ආරක්ෂා කරලා දෙන්න. ඒක රටේ අපි කළ යුතු වගකීමක් හැටියට දකින නිසායි මේක කිව්වේ. බොහොම ස්තුතියි.
ස්තුතියි ඔබේ දායකත්වයට. ඊළඟට ගරු වසන්ත යාපා බණ්ඩාර.
ගරු සභාපතිතුමනි, අද දවසේදී සභාව කල්තැබීමේ යෝජනාවක් ගෙනාපු අපේ ජේ.සී. අලුවත්තුල මැතිතුමාට ස්තුතිවන්ත වෙනවා. මේ විශ්‍රාම පාරිතෝෂික ගෙවීම කඩිනම් කිරීම පිළිබඳව රජයේ අවධානය යොමු කිරීමට ගත්ත උත්සාහය පිළිබඳව ඇත්තටම අපි දන්නවා වසර 2002 මේ විශ්‍රාම වැටුප් ක්‍රමය අහෝසි කිරීම සඳහා පිඹුරුපත් සකස් කරපු ඉතිහාසයක් තිබෙනවා. ඒ අඳුරු ඉතිහාසයේ තුල අපි දැක්කා මේ පහුගිය අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු මේ විශ්‍රාම වැටුප් ක්‍රමය අහෝසි කරන්න, පාරිතෝෂික ක්‍රමයේ හරහා පීඩානයකට ලක් කරන්න ගත්ත ක්‍රියාමාර්ග 2005 ගරු මහින්ද රාජපක්ෂේ වකිල හිටපු ජනාධිපතිතුමා යලිත් වතාවක් මේ ක්‍රමය ක්‍රියාත්මක කිරීම දිගින් දිගටම පාත්වාගෙන වෙනුවෙන් දක්වපු දායකත්වය අපි අගය කරන ගමන්ම අද වෙනකොට ඇත්ත වශයෙන්ම ලෝකයේ මූල්‍ය ආර්ථික පීඩනය හමුවේ ශ්‍රී ලංකාවට තෙහි බලපෑම විවිධ අන්දමට සිදුවන අවස්ථාවකදී ප්‍රජයක් විදියට මේ රාජ්‍ය කටයුතු පවත්වාගෙන යෑමේදී නිසි වේලාවට රාජ්‍ය සේවක කාර්කාදීන්ට ඒ වැටුප් ගෙවීම සඳහා ප්‍රමාදයකින් තොරව කටයුතු කිරීමට රජය හැම විටම උත්සාහ ගන්න බව ගරු අමාත්‍යතුමනි අප දන්නා කාරණයක්. ඇත්ත වශයෙන්ම මගේ පාසලේ ආදි ශිෂ්‍යයෙක් වශයෙන් කටයුතු කරන ගරු රාජ්‍ය පරිපාලන පළාත් පාලන පළාත් සභා ගරු අමාත්‍යවර ජනක තෙන්නකෝන් මැතිතුමනි, ඔබතුමා ඇත්ත වශයෙන්ම මේ අවස්ථාවේ ගරු අමාත්‍යවරයා විදියට කටයුතු කරන මොහොතේ මට ආදි ශිෂ්‍යයෙක් විදියට කතා කිරීමට අවස්ථාවක් ලැබීම මා ජීවිතයේ ලද වාසනාවක් කොට සලකනවා. ආදි දම්රද අපේ ජ්‍යෙෂ්ඨ ආදි ශිෂ්‍යයෙක් විදියට ඔබතුමා මේ කාරණාව පිළිබඳව ඉතාමත්ම සංවේදී වන බව මම දන්නවා. ඔබතුමා මේ කටයුත්තේදී මම දන්නවා මූල්‍ය අවහිරතාවලට මුහුණ දෙන කාල වකවානුවක් වුණත් මේ වෙලාවේදී අත් වශයෙන්ම අපේ ජේසි අලවතුල මැතිතුමා සඳහන් කළා වගේ විශ්‍රාම ගියපු ඒ විශ්‍රාමිකයන්ට අත් වශයෙන්ම ලැබෙන මුදල අතිශය වටිනා කාරණාවක්. අපි දන්නවා රටක උද්දමන ක්‍රියාවලිය ක්‍රියාත්මක වන අතරවාරයේදී මුදලේ මූර්ත වටිනාකම දිගින් දිගටම පහළ යනවා. ඒ නිසා අද වෙනකොට 2021 සැප්තැම්බර් දක්වා නිසි පරිදි මේ ගෙවීම් කටයුතු සිද්ධ වෙලා තිබෙනවා. නමුත් අපි දන්නවා 2016 පස්සේ සමහර අවස්ථාවලදී සිදුවෙච්චි වැටුප් පර්ධක සහ එවැනි කාරණාවලදී සාධාරණත්වයක් ඉටු වුණාද කියන කාරණා පිළිබඳව සමහර රාජ්‍ය සේවකයන් යම් යම් අවස්ථාවල නගන මැසිවිනි පිළිබඳව මම හිතනවා අපේ රජයේ ඉතාමත්ම සංවේදීව කටයුතු කරනවා. ගුරු ගැටලුවේදී අත් වශයෙන් මේ වැටුප් කාරණාවේදී සාධනීය පියවරක් තබපු ආණ්ඩුවක් විදිහට තමයි අප රජය සලකන්නේ. ඒ නිසා ගරු අමාත්‍යතුමනි, ඔබතුමා දන්නවා සාමාන්‍යයෙන් මේ පිළිබඳව කටයුතු කරද්දී මිලියන 17,000 වගේ මුදලක් ගෙවලා තිබෙනවා ජනවාරි වෙනකම් මේ දක්වා මේ පාරිතෝෂිකය සම්බන්ධයෙන්. නමුත් තවමත් ඇත්තටම විශ්‍රාමිකයන් 16,000 වගේ ප්‍රමාණයකට මේ විශ්‍රාම පාරිතෝෂික මුදල් ගෙවීමට තිබෙනවා. ඒ නිසා මේ මුදල් ප්‍රමාණය ගෙවීම හරහා අපේ රටේ රාජ්‍ය සේවයේ ඒ සේවක කාර්කාදීන්ට කරන ඒ ක්‍රියාවලිය මා විශ්වාස කරනවා අපි කඩිනමින් කළ යුතු බවයි මගේ හැඟීම. ඒ නිසා ඇත්තරම රාජ්‍ය නිලධාරීන් විදියට සේවකයන් විදියට රටක් කරගෙන යෑමේදී ලබා දෙන ඒ සහාය අපේ රජය පත්වීමේදීත් ඔවුන් පෙරමුණ ගත්තා සේම අදත් ඔවුන් අප සමග රජය කටයුතු පවත්වාගෙන යෑමට අතිශය ඉහළ දායකත්වයක් ලබා දෙනවා. නමුත් ඔවුන් විශ්‍රාම ගියාට පස්සෙත් ඒ කරපු කෘතහස්ත සේවයේ ඇගයීමක් වශයෙන්ුත් මා විශ්වාස කරනවා ඒව කඩිනමින් ලබා දිය යුතු බවයි මගේ හැඟීම. ඒ නිසා විශ්‍රාම පාරිතෝෂිකය ප්‍රමාදයක් ඇති වෙලා තිබෙන මේ අවස්ථාවේ ඔබතුමාගෙන් අපි බලාපොරොත්තු වෙනවා මේ කඩිනම් කිරීමට ගන්නා ක්‍රියාමාර්ග මොනවාද කියන එක විමසමින් අතරම මේ අවස්ථාව ලබා දුන්නාට ඔබතුමාට ස්තුතිය ගෞරවය පුද කරමින් කාලය ලබා දුන්නාට නිහඬ වෙන බොහොම ස්තුතියි.
ස්තුතිය ඔබේ දායකත්වයට. මිලඟට ගරු සුජිත් සංජය පෙරේරා.
මුලාසනරුවට ගරු මන්ත්‍රීතුමනි, ඒ වගේම රජයේ සේවකයන්ගේ පාරිශෝධක අරමුදල් සම්බන්ධව අපේ ජේසි අලවතුල මන්ත්‍රීතුමා ගෙනාපු යෝජනාව සම්බන්ධව අදහස් දක්වන ලැබීම ගැන මම සතුටු වෙනවා. ඒ වගේම අපි කවුරුත් දන්නවා විශේෂයෙන්ම රාජ්‍ය සේවකයෝ අවුරුද්දක විතර කාල සීමාව තුළ මේ රට වෙනුවෙන් විශාල සේවයක් කරලා ඒ අය විශ්‍රාමයන් අවස්ථාවේදී මම හිතන්නේ ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ මේ පාරිශෝධක අරමුදලත් ඒ වගේම තමට හිමි විශ්‍රාම වැටපත්. ඉතින් මේ පාරිශෝධක අරමුදල එහෙම නැත්නම් ඒ දීමනාව තමන්ට කල්ට වේලාවට ලබා ගන්න නොහැකි වුණොත් එහෙම මම හිතන්නේ රාජ්‍ය සේවකයාට ගොයකුත් ආකාර ගැටළු සාගතත්වයන්ට මුණ පාන සිද්ධ වෙනවා කියන එක අපි අමුතෙන් කියන්න ඕනේ නැහැ. ඒ නිසා තමයි මම හිතන්නේ අලවතුල් මන්ත්‍රීතුමා මේ යෝජනාව ගෙනාවේ ගරු ඇමතිතුමාගේ අවධානය යොමු කරලා මේ කඩිනමින්ම මේ පාරිශෝධක දීමනාව අපේ රජයේ සේවකයන්ට ගෙවීමට කටයුතු කරන්නයි කියලා. ඒ විතරක් නෙමෙයි කර සභාපතිතුමනි, අපි දන්නා විශේෂයෙන්ම අර පාරිශෝධක දීමනාව විතරක් නෙමෙයි අද මං හිතන්නේ අර්ථසාධක අරමුදල් සම්බන්ධවත් ඒ වගේ විශ්‍රාම වැටුප් සම්බන්ධවත් නොයෙකුත් ආකාරයේ ගැටලු සහගත තත්ත්වයන් තියෙනවා ගරු ඇමතිතුමනි. විශේෂයෙන්ම අපි කතා කරන්න ඕනේ මේ අවස්ථාවේ අපේ වැවිලි කර්මාන්ත ඇමතිතුමා හරි ඒ වගේම කම්කරු ඇමතිතුමා හරි හිටියා නම් ඉතාමත් වැදගත් වෙනවා. මොකද අපි දන්නා හුඟක් වෙලාවට විශේෂයෙන් වතු කම්කරුව ජනතාව වෙනුවෙන් මම හිතන්නේ මේ පාර්ථෝෂික දීමනාව ලබා ගැනීමත් ඒ වගේම අර්ථසාධක කරමුදල් ලබා ගැනීම සම්බන්ධවත් නොයෙකුත් ආකාරයේ ගැටලු සහගත තත්ත්වයක් තියෙනවා කියන එක අපි මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනේ. විශේෂයෙන්ම අපි දන්නවා ඒ ඇයට ලියකියුල කිරීම විශේෂයෙන් වතුකම්කරු ජනතාව කියන්නේ යම් තාක් දුරට සමහරක් වෙලාවට අධ්‍යාපනය පැත්තෙන් ගත්තොත් එහෙම අඩු අධ්‍යාපනයක් ලබන අවස්ථාවක්. ඉතින් එවැනි අවස්ථාවේදී වතුකම්කරුවන්ට විශේෂයෙන්ම මූලික දැනුම නැති නිසා සමහරක් අවස්ථාවලදී ඒ ඇය ඒත් අදාළ ඒ ලියකියුල කොරෝනා අවස්ථාවේදී අපි දන්නා හුඟක් අවස්ථාවේදී ඒ අර්ථසාධක අරමුදල් ටික නිසියාකාරව වෙලාවට ගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා අපි ඉල්ලා සිටි කැමිටි වැවිලි කර්මාන්ත ඇමතිතුමන්ලගේ විශේෂයෙන් වැවිලි සමාගම් එක සාකච්ඡා කරලා අපේ මේ වතුකම්කරු ජනතාව මුණ පාන ඒ පාර්ශ්වෝෂික දීමනාව ලබා ගැනීමේ තියෙන ගැටලු සහගත තත්ත්වයන් ඒ වගේම අර්ථසාධක අරමුදල් ලබා ගැනීමේ තියෙන ගැටලු සම්බන්ධව යම් කිසි අවධානයක් යොමු කරන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක ඉතාමත් වැදගත් කොට මේ අවස්ථාවේදී අපි සලකනවා. ඉතින් අද වැවිලි කර්මාන්ත ඇමතිතුමා නොහිටියා වුණත් මම මේ අවස්ථාවේදී ගරු ඇමතිතුමාගේ ඉල්ලා සිටි කැමැති ඔබතුමාට අවස්ථාවක් තියෙනවා නම් මේ සම්බන්ධව අවධානය යොමු කරලා මේ වතු ශ්‍රේෂ්ඨී ජනතාව වෙනුවෙනුත් යම්කි සාධාරණයක් ඉෂ්ටකරන්න කටයුතු කරන්නයි කියලා මම මේ අවස්ථාවේදී ඉල්ලා හිටනවා. ඒ වගේම EPF ETF සම්බන්ධ විශේෂයෙන්ම අර්ථසාධක කර්මුදල් සම්බන්ධවත් මේ වගේම ගැටලු තියෙනවා. මේක රජයේ සේවකයන්ගේ සම්බන්ධව එච්චරම ගැටලුවක් නැහැ. නමුත් පෞද්ගලික අංශي අපි දන්නවා හැම කෙනාටම තියෙන්නේ එයාට විශ්‍රාම වැටුත් නැහැ. හැම කෙනාටම තියෙන්නේ අර්ථසාධක කර්මුදල්. ඉතින් මේ අර්ථසාධක කර්මුදල් ලබා ගැනීම සම්බන්ධවත් මම හිතන්නේ විශේෂයෙන්ම නොයෙකුත් ආකාරයේ ගැටලු සහගත තත්ත්වයන් තියෙනවා. ඒ වගේම ප්‍රමාදයන් තියෙනවා. ඒ වගේම ලිපි ලේඛන කල්ට වේලාවට පිරවලා දුන්නත් අපි දන්න හුඟක් අවස්ථාවේදී විශේෂයෙන්ම කම්කරු අමාත්‍යාංශයෙන් ඒ වගේම කම්කරු දෙපාර්තමේන්තුවෙන් නොයෙකුත් අවස්ථාවේදී මේ ලිපි ලේඛන හරවල එවන අවස්ථාවල් තියෙනවා. ඒ ලිපි ලේඛන හරවල එවලා මේ නොයෙකුත් ආකාරයේ අඩුපාඩුකම් පෙන්නනවා. ඒ තත්ත්වය තුළ මං හිතන්නේ විශාල වශයෙන් කාල සීමාවක් ගත වෙනවා. විශේෂයෙන් පෞද්ගලික අංශයේ සේවකයාට තමන්ට හිමි අර්ථසාධක අරමුදල ලබා ගැනීම සම්බන්ධව. ඉතින් මේවා සම්බන්ධවත් යම්කිසි අවධානයක් යොමු කරන්නයි කියලා ගරු ඇමතිතුමාගෙන් මේ අවස්ථාවේදී මම ඉල්ලා සිටිනවා. ඒ වගේම අද මේ සම්බන්ධව අදහස් දක්වන අවස්ථාව සලසා දීම පිළිබඳව ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මගේ වචන ස්වල්පව අවසන් කරනවා. බොහොම ස්තුතියි.
ස්තුතිය ඔබේ දායකත්වයට. මෙලඟට ගරු හේෂා විතනගේ මන්ත්‍රීතුමා.
ස්තුතියි ගරු සභාපතිතුමනි. අද ජේසි අලුවතුල කෘ මන්ත්‍රීතුමා ගෙනාපු මේ කල්තැවීමේ යෝජනා මම හිතන්නේ කාලීනව ඉතාම වැදගත් යෝජනාවක්. ඒ වගේම අපි කතා කරන අඩු මාතෘකාවක්. ඉතින් ඒ අවස්ථාව ගෙනාපු ගරු මන්ත්‍රීතුමාට ස්තුතිවන්ත වෙමින් ගරු සභාපතිතුමනි මම කැමති විශේෂයෙන්ම අපේ ඇමතිතුමාගේ අවධානයට යොමු කරන්න මේ රටේ රාජ්‍ය සේවකයා ගැන අපි කතා කරන හැම වෙලාවෙම රාජ්‍ය සේවකයාගේ ගැටලු ගැන කතා කරන රාජ්‍ය සේවකයා වෙනුවෙන් රටක් විදියට අපි ඒ ලබා දිය යුතු තැන ලබා දීලා තියෙනවද කියලා දේශපාලනඥයෝ විදියට ආපස්සට හැරිලා බැලුවොත් රාජ්‍ය සේවකයාට දොස් කියන චෝදනා කරන හැම දේශපාලනඥයට මම හිතනවා තමන්ට තමන් ගැන කනගාටුවට පත් වෙන කාරණාවක් වෙයි. ඒකට හේතුව තමයි අපේ රටේ දේශපාලනඥයෝ තමන්ගේ බලය ලබා ගන්න මේ රාජ්‍ය සේවකයා පාවිච්චි කරන ඔබ දන්නෝ මේක ඉතිහාසයේ පුරාවටම හැම පාලකයක්ගෙම වෙන දෙයක්. ඒ දේශපාලනඥයෝ රාජ්‍ය සේවකයා තමන්ගේ දේශපාලන ගමන වෙනුවෙන් පාවිච්චි කිරීම හරහා යම් තාක් දුරට මේ රාජ්‍ය සේවය අද පිරිහීමකට පත් වෙලා තියෙනවා. දැන් අපි ගත්තොත් ගුරු සේවය තුල මේ රටේ ගුරු මව්වරු පියවරු ඒ ශක්තිය තුලින් තමයි අපි කවුරුත් නිර්මාණය වෙන්නේ. හැබැයි සමහර ගුරුවරයර තමන්ගේ අභිමානවත් ගුරු වෘත්තිය කරගෙන යන්න බැහැ ගරු සභාපතිතුමනි. මේ දේශපාලන ගමන්වලට ජැක් ගහන්න ගිහිල්ලා තමන්ගේ ආත්ම අභිමානය නැත්නම් අභිමානය විනාශ වෙලා යනවා. ඒසහ අපි විශ්වාස කරනවා රාජ්‍ය සේවය කියන්නේ දේශපාලනඥයත් එක්ක බැඳිච්ච මේ රට ගොඩ නගන්න රටේ අනාගතය වෙනුවෙන් යම් ගමනක් යන්න ශක්තියක් එකතු කරන තැනක් විනා තමන්ගේ දේශපාලන හිණිමකක් කරගන්න එක හරි වැරදි. ඒක මොකද අපි දකින එක එක පාලන යුගවල නැත්තම් ජනාධිපතිවරණය වෙන්න පුළුවන් මහා පාර්ලිමේන්තු මහමැතිවරණයකදී වෙන්න පුළුවන් පොරොන්දු රැල්ලේ තියෙන රාජ්‍ය සේවය පුළුල් කිරීම. අපි හිතනවා ඒක හරි විශාල සතුරු දනවන කරුණක් ග්‍රාමීය වශයෙන් ගරු ඇමතුමනි අපිට හරි කැමති රාජසේරි වැඩිම බඳව ගන්නවා කිව්වා. මොකද මේ රටේ සාමාන්‍ය ජනතාවට තියෙන මගේ දරුවා රජයේ සේවයේ රැකියාවක් කරන එක මහා අභිමානයක්. මගේ දරුවට පෙන්ෂන් එකක් හම්බ වෙනවා අවුරුදු 55 දී. මේ මානසිකත්වයත් එක්ක දේශපාලනඥයෝ දඩේමක යනවා. ඒ අහිංසක බලාපොරොත්තුව හීනය සැබෑවක් කරනවා කියලා පුරොන්දුවක් ලබා දී ඉවර වෙලා තමන්ගේ මැතිවරණ දේශපාලන ජයග්‍රහණය කරා අරගෙන යන. අද ඒකේ විපාක අපි දකිනවා. දැන් උදාහරණයක් විදිහට මම කියන්න කැමතියි ගරු සභාපතිතුමනි, විශ්වවිද්‍යාලයට යන දරුවෝ බහුතරයක් මේ කොළඹ ප්‍රදේශයට වඩා ග්‍රාමීය ජනතාව ඔබ ගරු ඇමතුමා නියෝජනය කරන ප්‍රදේශ වගේ අපි නියෝජනය කරන ප්‍රදේශ වගේ දරුවෝ. මේ විශ්වවිද්‍යාල යන දරුවගේ සමහර අධ්‍යාපන කටයුතු අවසන් වෙනකන් දින එකම හයිය මහපොළ ශිෂ්‍යත්ව වෙන දරුවෝත් ඉන්නවා. එම නැත්තම් විශ්වවිද්‍යාලය තුල ඒ අධ්‍යාපන කටයුතු කරන් යන්න අවශ්‍ය මූල්‍ය ශක්තිය නැත්තම් අර ගොවිතැන් කරන කුලී වැඩ කරන අම්මල තාතල තමන්ගේ කනකර දේපල සියලු උකස් තියලා මේ දරුවෝ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන නිම කරලා උපාධියක් දක්වා අරගෙන යනවා. ඒ උපාධිය හම්බෙන දරුවට අපි පොරොන්දුවක් දෙනවා. උපාධි අවසානයේ රජේ රැකියාවක් දෙනවා කියලා. අද රටේ ඇතිවලා තියෙන සංස්කෘතිය බලන්න. ඔබතුමා දන්නවා මේ ගැන වියතෙක් විදියට මං හිතන්නේ මම මේ කියන කාරණා ගැන පුළුල් ඔබතුමා කතා කරනවා මම දැකලා දෙනවා ගරු සභාපතිතුමනි. රුපියල් 15,000 මම මේ දේශපාලන කතාවක් කරන්න නෙමෙයි උත්සාහ කරන්නේ මේ සැබෑ తත්වය. විශ්වවිද්‍යාලයෙන් අපි එළියට ගියාට පස්සේ අපි දේශපාලනඥයෝ පස්සේ ආපහු යනවා ගරු ඇමතුමනි රැකියාවක් හොයාගෙන. ඒ රැකියාව හොයාගෙන යන ගිහිල්ලා ඉවර වෙලා අවුරුදු ගාණක් කල් අරගෙන ඉවර වෙලා අපිට හැම ආණ්ඩුවම මේක කරලා තියෙනවා. අපිට රැකියාව ලබා දෙන විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට අභ්‍යාසලාභී මොකක් හරි මම කරපු උපාධියට සරිලනවද, මම කරපු උපාධියේ තියෙන ඒ දැනුම් සම්භාරයට සාධාරණයක් කරන්න පුළුවන්ද, මගේ අම්මා තාත්තා දුක් විඳලිවිලා මට උගන්වපු එකට ඒ පවුලට සාධාරණයක් කරන්න පුළුවන්ද කියන කාරණා පැත්තකට දාලා කරන්න දෙයක් නැතිකමට මමත් රජයේ සේවයට යනවා. සම රජයේ සේවය තුල යම් තැනක අනුගත රුපියල් 20,000 15,000. ඊට පස්සේ බලන්න දැන් අද අතු වෙලා තියෙන තත්ත්වේ දැන් අපි ගත්තොත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අතිරික්ත රාජ්‍ය සේවයක් තියෙනවා. ඒ අතිරික්ත රාජ්‍ය සේවයන් තුල ඉන්නේ උපාධිධාරි. මේ රටේ විද්වතුන් වියතුන් නිර්මාණය කරලා මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පුටුවක් නැතුව වාඩි කරලා තියලා මේ රට දිනු කරන්න බෑ. අද මේ විඳින ඛේදනීය තත්ත්වයේ එක දිශාවක් තමයි ගරු සභාපතිතුමනි ඕක. ඒ නිසා අපි හිතනවා අවුරුදු 74 ගැන අපි මේ ආර්ථිකය ගැන කතා කරනවා, දේශපාලනය ගැන මම හිතනවා අවුරුදු 74ක් යනකම් අපිට හරියන ජාතික අධ්‍යාපන වැඩසටහනක් හදාගන්න අපිට බැරි වුණා කියලා මම විශ්වාස කරනවා. එම වුණා නම් අද මේ විශ්වවිද්‍යාලයෙන් එළියට යන්නේ රජයේ සේවාව ඉල්ලගෙන රජයේ රැකියාව ඉල්ලගෙන දේශපාලනඥයන් පස්සේ යන තරුණ තරුණියෝ ටිකක් නෙමෙයි, මේ රටට වැඩදායි වන මේ රටට යමක් කරන්න පුළුවන් වියතුන් ඉදිරියට තමන් ස්වෝත්සාහයෙන් නැගිටින ව්‍යවසායක වෙන්න පුළුවන් මේ රටට මහා විශාල ශක්තියක් වෙන උපාධිධාරීන් නැත්තම් විද්වතුන් ටිකක් වෙන්න පුළුවන්. ඒ නිසා අද මේ දැන් අපි කතා කරන කාරණාව දේශපාලන කෝණින් බලලා අරලා දාන්න පුළුවන් අපි විපක්ෂින් විදිහට හොඳට. හැබැයි ඒක නෙමෙයි මම මේ වෙලාව විශ්වාස කරනවා ගරු ඇමතුමා මැදිස්තව දේශපාලනීය වෙනුවෙන්ම කතා කරන ඇමතිවරයෙක් නොනිසා අපි සතුටු වෙන ඔබතුමාට මේ කාරණා කියන එක වැදගත්. සමහරු ඉන්න මොනවා කිව්වත් වැඩක් නැහැ. මේකට කෙලින්ම දේශපාලන ටෝක්යක් දීලි වෙලා මේක වහලා දානවා. මං හිතනවා ඔබතුමා එවැනි ඇමතිවරයෙක් නෙමෙයි. අපි ප්‍රාදේශ සභාවල ඉන්න කාලේ ඉඳලා ඔබතුමා ඇමතිවරු අපිට උදව් කරලා තියෙන නිසා අපි ඔබතුමා ගැන දන්නවා. ඒක ගරු ඇමතිතුමනි මා හිතනවා අද මේ ජේසි අලවතුල මන්ත්‍රීතුමා ගැන අපි යෝජනාව මේ වෙලාවේ විශ්‍රාමිකයන්ගේ තියෙන මහා විශාල අඳුනාව අර ගුරු සේවයේ ඉන්න අපේ ගුරු භවතුන් වෙන්න පුළුවන්, රාජ්‍ය සේවයේ ඉන්න අනුසේවකයන් වෙන්න පුළුවන්. ඔවුන්ට තියෙන හයිය නැහැ. මොවුන්ට ඒ වගේ පාරට බැහැලා කෑ ගහන්න නායකත්වය දෙන කවුරුවත් එන්නෙත් නැහැ. මොවුන් අසරණ වෙලා ඉන්න නිසා අපි හිතනවා රටේ තියෙන ආර්ථික අර්බුදත් එක්ක මේ කාරණාවට සාධාරණයක් ඉටු කරගන්න මේ කාරණාව හරහා ඔවුන්ට සාධාරණයක් ඉටු කරන්න අපහසුතා ඇති. සා නමුත් ගරු ඇමතුමනි අපි දකිනවා රටේ මේ ප්‍රශ්නවලට වඩා ප්‍රමුඛතාවයෙන් නොවන තැන්වලට ආණ්ඩුව සමහර යෝජනා ක්‍රියාත්මක වෙනවා. දැන් මම කියන්නේ ආණ්ඩුවක් වුණාම ඉදිරි දේශපාලන ගමන පක්ෂයේ අනාගතය ඒව ගැන හිතන්න ඕන කෙනෙක් ඕන නායකයෙක් ඒ වැඩේ කරනවා. නමුත් අපිට පේනවා මේ ප්‍රශ්නයට වඩා පරිබාහිරව වෙනත් කාරණා ගැන අලුතෙන් හිතන්න ආරම්භ තියෙන නිසා
ඔබතුමා මේකේ අසරණ වෙන්න පුළුවන්. ඔබතුමාගේ මේ ප්‍රශ්නෙට මැදිහත් වෙන්න පාලකයන්ගේ කන් නොඇසෙන්න පුළුවන්, ඇස් යොමු නොවෙන්න පුළුවන්. නමුත් මා විශ්වාස කරනවා අද තියෙන ආර්ථික අපහසුතාවයන් එක්ක අපේ රටේ විශ්‍රාමිකයන්ට මේ සාධාරණීකරණය කරන්න ප්‍රමුඛතාවය දෙන්න ඕන. ඔවුන් අසරණ වෙලා ඉන්නේ. ඒක ඔවුන්ගේ අයිතිය ලබා ගන්න තවදුරටත් පිටිපස්සට යවනවා නම් ඒක වැරදි නිසා අපි ඒ ගෞරවණීය ඉල්ලීම කරන ගමන් මේ රටේ රාජ්‍ය සේවය තුල රාජ්‍ය සේවකගේ ගෞරවය තියාගන්න දේශපාලනඥයන්ට යට නොවි අනාගතයේ මේ ලංකාව ඉදිරි ගමනක් කරා අරගෙන යන්න රාජ්‍ය සේවකගේ ගෞරවය ආරක්ෂා කරන දේශපාලන මානසිකත්වයක් මේ රටේ නායකයන්ට පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වචන කීපයක් කරන බොහොම ස්තුතියි.
ස්තුතිය ඔබේ දායකත්වයට. ගරු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්න කොහොන ඔබතුමාගේ පිළිතුර.
ගරු මූලාසන අනුර මන්ත්‍රීතුමනි, දේශීය අලවතු වල මගේ හිතවත් මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු යෝජනාව මම කරන්න, මම විපක්ෂයේ හිටියා නම් මම කරන යෝජනාව මොකද? මම ඒ තරම්ම මේ විශ්‍රාම වැටු ප්‍රශ්නය ගැන ඉතාම අවධානයෙන් ඉන්න කෙනෙක්. විශ්‍රාම වැඩ විතරන්නේ මේ රජයේ සේවකයා ගැන. දැන් තමුන්නාන්සේ ඉදිරිපත් කරපු මේ යෝජනාව පිළිබඳව කතා කරපු මන්ත්‍රීවරු අතර දෙනාම සමග මම එකඟ වෙනවා. ඒ සියලු දෙනා එක්ක එකකොට ගම මට ලැබිලා තියෙන පිළිතුර කෙටියෙන් මම තමුන්නාන්සේට ඉදිරිපත් කරනවා. 2014 අප්‍රේල් මාසයේ සිට 2018 දෙසැම්බර් 31 දක්වා විශ්‍රාමිකයන් 1,18,000 අධික සංඛ්‍යාවකට රුපියල් බිලියන 73කට අධික මුදලක් විශ්‍රාම වැටුම් පාරිතෝෂික රසදවලා තියෙනවා. 2019/9 දින සිට 22/3 දක්වා කාලය තුළ රුපියල් මිලියන 86,691 ආසන්න මුදලක් ගෙවලා තියෙනවා. 2021/9 දක්වා විශ්‍රාම වැටුම් සක්‍රිය කර ගෙවූ සියලු විශ්‍රාමික පාරිතෝෂික මුදල් ගෙවලා අවසන් කළා. 2021 ඔක්තෝබර් සිට 22 මාර්තු දක්වා විශ්‍රාම වැටු ගෙවීම ආරම්භ කළ ඒ පාරිතෝෂික ගෙවීමට ඇති සංඛ්‍යාව 14,203යි. ඒ සඳහා අවශ්‍ය වන මුදල රුපියල් මිලියන 14,880යි. මෙතෙක් විශ්‍රාම වැටුප ගෙවීම ආරම්භ කර නැති විශ්‍රාමිකයන් සංඛ්‍යාව 1,782යි. ඔවුන්ට පාරිතෝෂික ගෙවීමට අවශ්‍ය මුදල රුපියල් මිලියන 16,651යි. ඒ අනුව 2022 මාර්තු 22 වන විට විශ්‍රාමිකයන් 15,985කට පාරිතෝෂික ලෙස රුපියල් මිලියන 16,651ක් ගෙවීමට තියෙනවා. ඇත්ත වශයෙන්ම ඔබතුමාට මට දෙන්න පුළුවන්, සභාගත කරන්න පුළුවන් විශ්‍රාම වැටු අධ්‍යක්ෂක ජනරාල්ගේ වාර්තාව. ඒ වගේම ඔබතුමාට දෙන්න පුළුවන් මම මාධ්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාවේ පිටපතක්. ඒ වගේම කැබිනට් මණ්ඩලයෙන් ලැබිච්ච අනුමැතිය. මේ සියල්ල එකතු වුණාම ඔබතුමාගේ ප්‍රශ්නයට පිළිතුර මෙතන තියෙනවා. ගරු මන්ත්‍රීතුමනි, මම මේ පිළිතුර සභාගත කරනවා. ඒ වගේම මම ඉල්ලා සිටිනවා මේ වෙලාව ගැන පොඩ්ඩක් හිතන්න. තියෙන අපහසුකම මිසක් විශ්‍රාම වැටු පිටියගේ අයිතියට අපි කොයි වෙලාවකවත් කනගාටුදායක ලෙස කටයුතු කරන්නේ. නිසා ඔබතුමා ලයාපත් යෝජනාවක් ගෙනාවේ. ඒ සඳහා කැප වෙලා මගේ කාර්ය මං සිදු කරන බව මේ අවස්ථාවේදී ප්‍රකාශ කරමි. ස්තුතියි.
ස්තුතියි. இலங்கை சனநாயக சோசியலிச குடியரசின் பாராளுமன்றம் நாளை மார்ச் மாதம் 24 காலை 10 திரும்ப கூடும். The Parliament of Democratic Socialist Republic of Sri Lanka will meet tomorrow 24th March at 10 a.m. Sri Lanka பிரஜாதாந்திரக சமாஜ்வாதி ஜனராஜ்ய பாராளுமன்றம் ஹெட்ட மார்ச் 24 உதே 10 நவத்ரஸ்வை. ஸ்துதி.